ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වන ප්‍රවෘත්ති සැලින් සමීප කරයි.
ලෝවට විදේශ විත්ති සමාලෝචනය ආරම්භ කිරීමට එමනම් දැන් අපි සූදානම්. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට සූදානමින් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්. අපි මුලින්ම සාකච්ඡාව ආරම්භ කරමු මේ සතිය ආරම්භයේදීම වගේ සමස්ත ලෝකයේම කලඹපු මියන්මාරයට අදාළ ප්‍රවෘත්තියෙන්. මියන්මාරේ නායිකා අවුන් සාන් සූචි මේ වෙනකොට එරට සිදුවුණු හමුදා කුමන්ත්‍රණයකින් බලය අත්පත් කරගත්ත ඒ හමුදා පාලනාධිකාරිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අවුන් සාන් සූචි පිළිබඳව අපි මීට කලින් කතා බහ කළා. ඇය ප්‍රජාතන්ත්‍රවාදීව පත්වුණු පළවෙනි නායිකාව විදිහට මියන්මාරේ සුවිශේෂී සලකුණක් සනිටුහන් කරපු නායිකාවක්. නමුත් ඡන්ද දූෂණයක් පිළිබඳව දිගින් දිගටම සාකච්ඡා වුණ මේ විශේෂාංගෙනුත් අපි ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. ඔබට මතක ඇති. දැන් මේ වෙනකොට ඇය අත්අඩංගුවට අරන් සිටිනවා. නව හමුදා පාලනයක් මියන්මාරේ තියෙනවා. අලුත් තත්ත්වයේ පිළිබඳව ලෝක ප්‍රජාවගේ පැත්තෙන් ගත්තොත් දැඩි අප්‍රසාදයක් තමයි තියෙන්නේ. අපි ඒ සම්බන්ධව කතා බහ කරමු. අමල්, දැන් මියන්මාරේ තත්ත්වය කෙසේද කියා?
මේ වෙනකොට දුක්ෂි මියන්මාරේ පුරහම හමුදා නීතිය ක්‍රියාත්මක වෙනවා. හමුදාව බලා මේ වෙනකොට කියලා තියෙනවා ඔවුන් අවුරුද්දකින් පස්සේ නැවතත් මැතිවරණයක් පවත්වනවායි කියලා. රටේ නායිකාව හැටියට හිටිය අන් සන් සූචි මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඇය සහ ඇයගේ අනිකුත් දේශපාලන නායකයන් බොහොමයක් මේ වෙනකොට එක්කෝ නිවාස අඩස්සිය පවත්වනවා, එහෙමත් නැත්නම් හමුදාව ඔවුන්ගේ බාරයට අරගෙන ඔවුන්ව සිරගත කරලා තියෙනවා. මෙතනදී අන් සන් සූචිටත් මේ වෙනකොට චෝදනාවක් එල්ල කරලා තියෙනවා. ඇයගේ නිවසේ නීති විරෝධී ලෙස වෝකිටෝකි අන්ත්‍ර දෙකක් තබා ගත්තයි කියලා. ඉතින් මේ චෝදනා කිසිසේත්ම ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්න චෝදනා නෙමෙයි. නමුත් යුද හමුදා නායකයන් මේ වෙනකොට රට පුරහම තමන්ගේ බලය පතුරවමින් යුද ටැංකි මහාවාර්ගයේ යොදවලා මාර්ග බාධක ඇති කරලා ඔවුන් මේ වෙනකොට පාලනය සම්පූර්ණයෙන්ම තමන්ගේ ග්‍රහණයට නතු කරගෙන තියෙනවා.
අපි අමල් මදක් කතා බහ කරමුද, කවුද මේ අවුන් සාන් සූචි කියලා? ඇය නියෝජනය කරන NLD පක්ෂය, එසේත් නොමැතිනම් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගය කියන මේ දේශපාලන පක්ෂය දරන්නේ මොන වගේ මතවාදයක්ද? දැන් ලෝකයේ දේශපාලනය පිළිබඳව අවබෝධයෙන් සිටින අයට යම් අවබෝධයක් තියෙනවා අවුන් සාන් සූචි කියන මේ මියන්මාරේ නායිකාව දශක දෙකකට අධික කාලයක් මියන්මාරේ සිරාඩස්සියේ පසු වුණා. සිරාඩස්සියේ සිට තමයි ඇය දේශපාලනය කරගෙන ගියේ. ඇය කවුද? ඇගේ වටපිටාව කෙසේද කියන කාරණාව සම්බන්ධයෙන් උත් අපේ ශ්‍රාවකයන්ට අපි පොඩි අවබෝධයක් ලබා දෙමුද?
දෙලුක්ෂ, ඇයගේ පියා මියන්මාරේ නිදහස් අරගලයේ පුරෝගාමියෙක් හැටියට සැලකෙනවා. ඔහු 1947 බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා ජපාන් හමුදා සමග එකට කටයුතු කරයි කියලා වාර්තා වෙනවා. ඇය කුඩා කාලයේදීම තමන්ගේ පියා මිය ගිහින් තියෙනවා. ඊට පස්සේ ඇය ක්‍රමක්‍රමයෙන් දේශපාලනට ඇතුළත් වෙලා 1989 වෙනකොට ප්‍රබල දේශපාලන චරිතයක්, එමත විපක්ෂයේ චරිතයක් හැටියට පත් වුණා. ඒ අනුව තමයි 1989 මුල් වතාවටම ඇයව පිර අඩස්සියට, නැත්නම් නිවාස අඩස්සියට පත් කරන්නේ. 1962 ඉඳලා මියන්මාරේ හමුදා පාලනයක් තමයි තිබුණේ. ඉතින් මේ හමුදා පාලනයට විරුද්ධව රට තුළ ක්‍රමක්‍රමයෙන් ඇතිවෙච්ච ඒ සිවිල් දේශපාලන බලවේගයන්ට නායකත්වය දුන්න පුද්ගලෙක් හැටියට තමයි අන් සන් සූචි හඳුන්වන්න පුළුවන්. ඇයගේ NLD පක්ෂය බොහෝ අවස්ථාවලදී මැතිවරණවලට යුද හමුදා අවකාශ ලබා දුන්න අවස්ථාවලදී ඉතාමත්ම ප්‍රබල ලෙස ඡන්ද ලබාගෙන තියෙනවා. ඒ වගේම 2010 මැතිවරණයේ ඇය අතිවිශාල පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලබා ගත්තා. ඒ අවස්ථාවේදීත් හමුදාව ඒ ප්‍රතිඵලය පිළිගන්නේ නැතිව නැවතත් ඇයව නිවාස අඩස්සියට පත් කරලා බලය තමන්ගේ අතේම යුද හමුදාව තියාගත්තා. නමුත් 2015 මැතිවරණයක් පවත්වලා යුද හමුදාව යම්කිසි විදිහකට සිවිල් පාලන අධිකාරියකට බලය යොමු කරන්නට කටයුතු කළා තිබුණා. ඒ අවස්ථාවේදී ඇය රටේ නායිකාව හැටියට පත් වුණා. නමුත් ඇයත් හමුදාවත් අතර ඉතරම් හොඳ සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ පැවැත්වෙච්ච මැතිවරණයේදී ඇයගේ පක්ෂයට 2015 වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක්, පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් වුණා. නමුත් යුද හමුදාව දිගින් දිගටම කියා සිටියා මේ මැතිවරණය ඉතාමත්ම දූෂිත මැතිවරණයක්, බොහෝ දෙනෙකුට ඡන්ද දෙන්න අවස්ථාව ලැබුණ නැහැ. ඒ නිසා යුද හමුදාව මේ මැතිවරණ ප්‍රතිඵල පිළිගැනීම ප්‍රතික්ෂේප කරා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පහුගිය සඳුදා යුද හමුදාව බලය තමන්ගේ අතට අරගෙන ඒ දේශපාලන අධිකාරිය හිරාඩස්සියට පත් කරා, එහෙම නැත්නම් නිවාස අඩස්සියට පත් කරලා තනිකර යුද හමුදා පාලනයක් දැන් මියන්මාරයේ ඇති කරගත්තා.
දැන් මියන්මාරයේ පාලනය සම්බන්ධව මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන වෙනස, හමුදා පාලනයක් තියෙන්නේ, මේ සම්බන්ධව ජාත්‍යන්තරයේ තියෙන ප්‍රතිචාරය කොයි වගේද අමල්?
දෙලක්ෂි දශක පහකට පස්සේ මියන්මාරය නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී මාර්ගයට පිවිසීම සම්බන්ධයෙන් ලෝකයේ ලොකු පිළිගැනීමක් තිබුණා. විශේෂයෙන්ම බරක් ඔබාමා ජනාධිපතිවරයාත් මියන්මාරට ගමන් කරලා මේ ප්‍රජාතන්ත්‍රවාදී නැඹුරුව විශාල අගයීමකට ලක් කළා කියලා. නමුත් මේ අලුතෙන් වෙච්ච සිද්ධිය හමුදාව නැවතත් බලය අල්ලා ගැනීමත් එක්කලා මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකා එක්සත් ජනපදයේ බොහොම තදින් මේ කුමන්ත්‍රණය එලා දැකලා තියෙනවා. ඉතාමත්ම ඉක්මනින් නැවතත් සිවිල් පාලනයක් රටේ ඇතිවිය යුතුයි කියන කරට ඇවිල්ලා තියෙනවා. ඒ එක්කම ඇමරිකාවේ නව ජනාධිපති ජෝ බයිඩන් ඔහු මේ වෙනකොට මියන්මාරයේ ඇතිවෙච්ච සිද්ධීන් හමුදා කුමන්ත්‍රණයක් හැටියට නම් කරලා තියෙනවා. ඒ නම් කිරීම තුළින් මියන්මාරයේ හමුදාවට සම්බාධක පැනවීමේ හැකියාව දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ වෙනකොට හුඟක් අය ජාත්‍යන්තර ප්‍රජාවේ ලොකු සාකච්ඡාවක් තියෙනවා මියන්මාරයට විරුද්ධව, විශේෂයෙන් මියන්මාරයේ මේ හමුදා බලධාරීන්ට විරුද්ධව සම්බාධක පැනවීමට ඔවුන් සිවිල් අධිකාරියට බල නැවතත් බලය පැවරුවේ නැත්තම්. නමුත් මෙතනදී රුසියාව සහ චීනය අකමැත්තක් දක්වලා තියෙනවා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට මේ යෝජනාව ගෙනල්ලා මියන්මාරය විවේචනය කරන යෝජනාවකට රුසියාවයි චීනයයි විරුද්ධ වෙච්ච නිසා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලයේ ඒකමතික තීන්දුවක් තවමත් නැහැ. නමුත් මේ වෙනකොට තවමත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තවමත් සාකච්ඡා කරමින් ඉන්නවා කොහොමද ඉදිරියට කටයුතු කරන්න කියලා. මොකද මියන්මාරය කියන්නේ ඔවුන්ගේ දේශ සීමා ආසන්නයේ බොහෝ ස්ථානවල තවමත් සිවිල් යුදමය තත්ත්වයන් පවතිනවා. ඒකම රට ඉතාමත්ම දුගී රටක් හැටියට හැඳින්වෙනවා. ඊට අමතරව මේ කොරෝනා වෛරස් ආසාදනය පැතිර යාමත් නිසා රට ඉතාමත්ම ආර්ථික අතින් ඉතාමත්ම දුර්වල තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේ වටපිටාව තුළ තමයි මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ අවධානය යොමුලා තියෙන්නේ දත යුතු ඉදිරි ක්‍රියාමාර්ග මොනවද කියලා.
අපේ මීළඟ අවධානය යොමුවන්නේ ජාත්‍යන්තරව මීළඟට ප්‍රමුඛයෙන් අවධානයට ලක්වුණු පුද්ගලයා සහ සිදුවීම පිළිබඳව. මේ පුද්ගලයා රුසියාවේ, රුසියාව පිළිබඳව දැන් දැවැන්ත අවධානයක් ජාත්‍යන්තරව තියෙනවා. මොකද රුසියාවේ වර්තමාන පාලනය පුටින් පාලනයට එරෙහිව ක්‍රෙම්ලීනයට සම්බන්ධ ඉහළ පෙළේ දේශපාලඥයන් විසින් සිදු කරන ලද වංචා දූෂණ සම්බන්ධව විශාල විරෝධතා ව්‍යාපාරයක් රට තුරාගෙන ගිය රුසියානු විපක්ෂ ක්‍රියාකාරිකයෙකු වන ඇලෙක්සි නවාල්වි පිළිබඳවයි අපි දැන් කතා බහ කරන්න යන්නේ. ඇලෙක්සි නවාල්වි පිළිබඳව අපි මීට කලින් කතා බහ කළා, ඔබට මතක ඇති. අර නර්ව් ඒජන්ට් ප්‍රහාරයක් ඇති වුණා කියලා, ස්නායු අඩපණ කරන විෂද්‍රව්‍යයක් ශරීරගත වීම නිසා ඔහු සයිබීරියාවේ සිට අභ්‍යන්තර ගුවන් ගමනකට යෙදෙන්නට සූදානමින් සිටියේදී රෝගාතුර වුණා. ඊට පස්සේ ජාත්‍යන්තරයේ දැඩි ලෙස අවධානයක් යොමු වුණා මේ සම්බන්ධව. නවාල්වි ජර්මනියට රැගෙන ගියා. එහිදී රෝහලකදී ඔහුට ප්‍රතිකාර ලබා දුන්නා. සමස්ත බටහිර ප්‍රජාවම නවාල්විගේ පැත්තේ සිටියේ. කෙසේ හෝ නවාල්වි ආපහු රුසියාව කරා ආවා. තමන් අත්අඩංගුවට ගන්නා බවට වන තර්ජනය දැන දැනම ඔහු ගුවන්තොටුපළේදීම අත්අඩංගුවට ගත්තා. දැන් මේ සතියේ වෙද්දී ඔහු පිළිබඳව නැවතත් කතා බහ වෙනවා. ඒ තමයි ඔහුට එරෙහිව නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළා, ඔහුට සිරදඬුවම් ලැබෙන පරිදි. මා කැමැති අමල් දැන් මේ වෙනකොට නවාල්වි පිළිබඳව රුසියාවේ ලබා දුන්න නඩු තීන්දුව, ඒකට පසුබිමුණු කාරණාව, ඒ වගේම අන්තර්ජාතික ප්‍රජාව විශේෂයෙන්ම බටහිර රෝකී රටවල් මේ දකින්නේ කොයි ආකාරයෙන්ද කියන කාරණාව සම්බන්ධයෙන් ඔබෙන් මීළඟට කරුණු විමසා දැනගන්න.
නිලුක්ෂි, මේ අවස්ථාවේදී රුසියාව නවල්වි හිරගත කළා තියෙන්නේ ඔහු 2014 කරපු කාරණාවක් සම්බන්ධයෙන්. මේ අවස්ථාවේදී ඔහුට විරුද්ධව දූෂණ චෝදනාවක් එල්ල කරලා ඔහුව අවුරුදු 3ක සිරදඬුවමකට යටත් කළ තිබෙනවා. නමුත් ඒ සිරදඬුවම අත්හිටවලා තිබුණා. මේ අවස්ථාවේදී නවල්නි නැවතත් තමන්ගේ රටට ඇවිල්ලා ඔහු ජර්මනිය ප්‍රතිකාර ලබාගෙන සුව වෙලා නැවතත් රුසියාවට ඇවිල්ලා රුසියාව පුරහා විරෝධතාවයන් ආරම්භ කිරීමත් එක්කලා ඔහු අර 2014 අප කොන්දේසි උල්ලංඝනය කරා කියන චෝදනාව යටතේ තමයි අවුරුදු 2 මාස 8කට හිරේට නියම කළා තියෙන්නේ. ඉතින් මේක 2014 ඔහුට එරෙහිව දුන්නු ඒ සිරදඬුවම නැවත ක්‍රියාත්මක කිරීමක් හැටියට තමයි රුසියාව මේ වෙනකොට ප්‍රකාශ කළ තියෙන්නේ. නමුත් මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් ලොකු විරෝධයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා. යුරෝපීය නායකයන් ඒ වගේම ඇමරිකාවත් මේ වෙනකොට රුසියාවට විරුද්ධව තහංචි ආර්ථික සම්බාධක තවත් උත්සන්න කිරීමේ අවධානමක් තියෙනවා කියලා වාර්තා වෙන බොහෝ රාජනායකයන් මේ වෙනකොට විශේෂයෙන්ම ජනාධිපති පුටින්ගෙන් ඉල්ලීමක් කළා තියෙනවා ඇලෙක්සි නවාල්නි ඔහුව නිදහස් කරන්න කියලා. නමුත් රට පුරා මේ ඇතිවෙච්ච විරෝධතාවයන් වල ප්‍රතිඵලයක් හැටියට මේ වෙනකොට රුසියානු පොලිසිය විසින් සහ අනෙකුත් බලධාරීන් විසින් 10,000කට අධික පිරිසක් මොස්කව් නුවරත් ඒ වගේම අනෙකුත් ප්‍රධාන නගරවලත් විරෝධතාකරුවන් 10,000කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගත්තයි කියලා තමයි මේ වෙනකොට වාර්තා වෙන්නේ.
කොරෝනා සම්බන්ධව තියෙන අවධානය පිළිබඳව සාකච්ඡා කරද්දී මේ සතියේදී අපිට හමුවන්නේ අපි මීට කලින් කතා බහ කරපු කාරණාවකම අලුත් තොරතුරු සමුදායක්. ඒ තමයි කොරෝනා වෛරසයේ ආරම්භයේ චීනයේ වුහාන් නගරයෙන් සිදුනාය කියන චෝදනාව මත චීනයේ වුහාන් නගරයට යාමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත පිරිසක් විවිධ රටවල් නියෝජනය කරමින් සමන්විත වුණු නියෝජිත පිරිසක් සූදානමින් සිටියා. නමුත් ඔවුන්ට රට තුළට ඇතුළු වන්නට ඉඩ ලබා දුන්නේ නැහැ. චීනය එක්වරම නොයෙක් හේතු සඳහන් කරමින් එය කල් දමන ලැබුවා. මේකට විශාල විරෝධතාවක් ඇති වුණා. යම් චෝදනාවක් නැගෙනවනේ චීනයේ වුහාන් නුවර එක්තරා පරේක්ෂණාගාරයකින් මේක පිට වුණා කියලා. ඉතින් මේ වගේ කාරණාත් මූලික කරගෙන ඒ පරේක්ෂණාගාරය නරඹන්නට ඒ වුහාන් නගරයේ ඔය චෝදනා එල්ලවන මත්ස්‍ය වෙළඳසල් ඇතුළු ඒ සත්ව ආහාර අලෙවිකරණ වෙළඳසල් පරීක්ෂා කරන්නට මේ පිරිසට දැන් හැකියාව ලැබිලා තියෙනවා. දැන් චීනයේ නෝන් සම්බන්ධව ලැබෙන තොරතුරු මොනවාද? අපි කැමැති දැනගන්න.
දිලිප්ෂි, දැනට මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් ඒ කණ්ඩායමට මේ වෙනකොට ඒ වුහාන් වෙට් මාකට් එකට යන්න පුළුවන් වුණා. මොකද මේ වෙළඳපොළක තමයි මේ වෛරසය ආරම්භ වුණා කියලා තියෙනවා. ඔවුන් ඒ වෙළඳපොළට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ මේ වුහාන් වල තියෙන ප්‍රධාන වෛරස් සම්බන්ධයෙන් පරීක්ෂණ කරන රසායනාගාරයකට යන්නටත් ඔවුන්ට දැන් අවසර ලැබුණා. පිටුපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය කාලයේදී ඔවුන් දැඩි ලෙස චෝදනා කළා මේ වුහාන් නුවර තියෙන රසායනාගාරයකින් තමයි මේ වෛරසය පිට වුණේ කියලා. ආයුධයක් හැටියට වෛරසය පාවිච්චි කරන්නට ඒ පිළිබඳ අත්හදා බැලීම් කරමින් හිටියා. ඒ අවස්ථාවේදී කිසියම් විදිහකින් මේ වෛරසය පිටතට කාන්දු වුණයි කියන එක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් කිව්වේ. නමුත් ඒ සම්බන්ධයෙන් ඇමරිකාව සාක්ෂි ඉදිරිපත් කරේ නැහැ. දැන් මේ අවස්ථාවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමට හැකි වුණා මේ රසායනාගාරයට යන්න. ඉතින් එහිදී ඔවුන්ට ඉඩ ලබා දීලා තියෙනවා ඒ රසායනාගාරයේ ඒ භාරවයින් ඉන්න නිලධාරීන් සහ ඒ විද්‍යාඥයන් සමග සාකච්ඡා කරන්නට ඔවුන්ගේ තොරතුරු ලබා ගන්නට. ඒ ඇතුලේ කරන්න පුළුවන් කටයුතු ඉතාමත්ම සීමා සහිතයි කියලා තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ. අවශ්‍ය විදිහට මේ රසායනාගාර තුළ කටයුතු කරන්නට අවකාශ ලැබිච්ච නැති බව වාර්තා වෙනවා. ඉතින් එවැනි වටපිටාවක් තුළ ඔවුන්ට සම්පූර්ණ කරුණු අනාවරණය කරගන්නට හැකි වෙයිද කියන ඒ සැකය මතුවලා තියෙනවා. නමුත් සංකේතාත්මකව මේක ඉතාමත්ම වැදගත්. මොකද මේ රසායනාගාරය තමයි මේ වෛරසයේ ආරම්භය කියන ඒ චෝදනාව දිගින් දිගටම ඇමරිකාව එල්ල කරපු නිසා. ඉතින් අපිට මේක සත්‍ය කතාවක්ද එහෙමත් නැත්නම් මේ සැකය තවදුරටත් පවතීද කියන කාරණාව තීන්දුව වෙන්නේ මේ දූත මණ්ඩලෙම නැත්නම් මේ 10 දෙනාගේ කණ්ඩායමේ අවසාන වාර්තාවත් එක්කලා.
කොරෝනා වෛරසය සම්බන්ධව මේ වෙනකොට තියෙන අලුත්ම සාකච්ඡාවට බඳුන් වන කාරණාව තමයි වෛරස් සඳහා ප්‍රතිශක්තිකරණ එන්නත් විවිධාකාරයෙන් අත්හදා බලනවා. ඒ පිළිබඳව ඒ සම්බන්ධයෙන් මොනවද මල් මේ වෙනකොට ලෝකයේ එන්නත් කරණය ආරම්භ කළ තියෙන රටවලින් වාර්තාවන්නේ? අපි දන්නවා මේ වෙනකොට ශ්‍රී ලංකාවත් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙන්නට ආරම්භ කළ තියෙනවා. ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් වලින් මේ සම්බන්ධව වාර්තාවන් අලුත්තරතුරු කෙටියෙන් හොදන ගැනීමට කැමැතියි අපි.
ඔව් ඉලුක්ෂේ, ඇස්ට්‍රාසෙනිකා එන්නත සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ රටවල් වල දැන් කතිකාවක් ඇති වෙලා තිනෝ මේ එන්නත ලබා දිය යුතුද කියලා වයස අවුරුදු 55ට අඩු අයට අලුත් කතිකාවක් ඇති වෙලා තිනෝ වයස අඩු පුද්ගලයන්ට මේ එන්නත ලබා දීම තුළින් සංකූලතා ඇති වෙන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වෙනකොට බෙල්ජියම තීන්දුව කළා තිනෝ අවුරුදු 55ට වඩා අඩු අයට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙන්නේ නැtei කියලා. ඒ වගේම ස්විස්තර්ලන්තයත් මේ වෙනකොට එවැනිම තීන්දුවක් අරගෙන තියෙනවා. තව පරීක්ෂණ කරනතුරු ඔවුන් අඩු වයස පුද්ගලයන්ට මේ ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දෙන්නේ නැtei කියලා. ඒ එක්කම ජර්මනිය මේ වෙනකොට උත්සාහ කරනවා රුසියාවත් සමග එකතු වෙලා රුසියාවේ නිෂ්පාදනය කරපු ඒ ස්පුට්නික් V කියන එන්නත ජර්මනිය නිෂ්පාදනය කරන්න පුළුවන්ද කියලා. මොකද මේ එන්නත් වලට තියෙන ඉල්ලුම ඉතාමත්ම අධික නිසා ඒ රුසියාවේ නිෂ්පාදනය කරපු එන්නතත් යුරෝපා සංගම රටවල සමාජික රටවල ඒ ලබා දීම සුදුසුද කියන කාරණාව ජර්මනිය මේ වෙනකොට අධ්‍යයනය කරමින් ඉන්නවා. ඒ විදිහට ඒ ස්පුට්නික් V කියන රුසියානු එන්නතට අවස්ථාව ලැබුණොත් ඒ එන්නත පිළිගත්තොත් දැනට තියෙන එන්නත්වට අමතරව රුසියාවේ එන්නතත් ලබා දීමේ හැකියාව තියෙනවා කියලා වාර්තා වෙනවා. ඊට අමතරව දිලුක්ෂි බ්‍රිතාන්‍යයේ ග්ලැක්සෝ ස්මිත් සමාගමත් ජර්මනියේ තවත් සමාගමත් එකතු වෙලා මේ වෙනකොට තව පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා මේ කොරෝනා වෛරසයේ අලුත් ප්‍රභේදයන්ට ගැලපෙන ආකාරයට මේ එන්නත කොහොමද වෙනස් කරන්නේ කියලා. මොකද දැන් දැනටමත් බ්‍රිතාන්‍යයේත් ඒ වගේම දකුණු අප්‍රිකාවෙත් මේ වෛරසයේ අලුත් ප්‍රභේද පැතිර යනවා. මේ අලුත් ප්‍රභේද වලට දැනට නිෂ්පාදනය කරපු එන්නත සෑහෙනවද නැද්ද කියන කාරණාව පිළිබඳ දැන් සාකච්ඡාවක් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා මේ බ්‍රිතාන්‍ය සහ ජර්මන් සමාගම් එකතුල ඒ කටයුතු කරනවා. ඊට අමතරව මේ ඇස්ට්‍රාජෙනිකා එක සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක් ඔවුන් කරනවා. දැන් මේ හුඟක් එන්නත් ඒවා දෙවරක් ලබා ගන්නට අවශ්‍යයි. මේ එන්නත් මාත්‍රා දෙකක් පළවෙනි මාත්‍රාව දීලා සති කිහිපයකට පස්සේ දෙවෙනි මාත්‍රාව දෙන්නට අවශ්‍යයි. ඉතින් මෙතනදී මේ ඇස්ට්‍රාසෙනිකා එක සම්බන්ධයෙන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ දැන් පරීක්ෂණයක් කරනවා. මේ මාත්‍රා දෙක වර්ග දෙකකින් එන්නත් වර්ග දෙකකින් ලබා දීම සුදුසුද කියලා. ඉතින් බොහෝ විට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මේ විද්‍යාඥයන් විශ්වාස කරනවා වෙන මාත්‍රා දෙකක් ලබා දීම සුදුසු වඩා සුදුසු වන්නට පුළුවන් කියලා. ඒ කියන්නේ පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකාක ලැබුණා නම් දෙවෙනි මාත්‍රාව ෆයිසර් එක ලබා දුන්නොත් මේ එන්නත් වලින් ලැබෙන ප්‍රතිශක්තිය වඩා ප්‍රබල වෙන්න පුළුවන් කියන දැන් මතයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ අනුව ඒ පරීක්ෂණත් මේ වෙනකොට ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ආරම්භ කරලා තියෙනවා.
එහෙමනම් අමල් අපේ ස්තුතිය ඔබට පළ වෙනවා. මේ සතියේදීත් ලෝකයේ ප්‍රමුඛයන් කතා බහ වුණු කාරණා කිහිපය සමාලෝචනය කරන්න SBS සිංහල සේවය සමග සම්බන්ධ වීම පිළිබඳව අපි එහෙමනම් ඔබව හමුවන්නේ ලබන සතියේ සිකුරාදා. බොහොම ස්තුති. අපි නැවතත් හමු වෙමු. ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.